එහෙනම් මේ වෙලාවේ මේ පෙළීම කියන අදහස එනකොට මේ වෙලාවේ මේ ඇහිීම කියන අදහස එනකොට නේද මේ රූපයක් කියන අදහස එනකොට මේ පේන දේ සතුට කියන අදහසක් එනකොට මේ දුක කියන අදහසක් එනකොට ඒ සත්‍යම ස්වභාවයද මේ ඔසවන දිරතේ නේද අන්න ඒ නිසායි හැම වෙලාවෙම කියන්නේ මේක සංකතයි පටිච්ච සමුප්පන්නයි වය ධම්මයි කය ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්ම කියලා ඇයි මේ කියා කියගෙන යන්නේ මේ කර සත්‍ය ස්වභාවය නොදන්නා භවෙත් නිර්මාණය වෙලා තියෙන්නේ මේ ඇත්ත ස්වභාවය නොදන්නා කියන හේතුව මතින්ම නැගිටලා සකස් වෙලා තියෙන්නේ මේක සත්‍ය ස්වභාවය කියන දේ ඉදිරියට ගැනීම හේතුවෙන් මේ වටිනාකම ෂේ වෙලා අවසන් වෙලා නැති වෙලා යනවා තවදුරටත් ඉතුරු වෙන්නේ නැහැ මෙන්න මේ අර්ථය ගන්න වදන් ටික කියන්නේ එතකොට හැබැයි අත්දැකීම පෙර නොදෙක හිටිය පෙර නොවසා තිබුණු සත්‍යම ස්වභාවය කියලා මෙන්න වාග්ගතු වහන්සේ පරීක්ෂණය කිරීමෙන් වාගත්ත දේ තමයි උපදින ධර්මතාවය කියලා කියන්නේ කිසිම විදියකින් වෙනගෙන නැති ධර්මතාවයක් එහෙම නෙවෙයි. ඕනෝන්ට උපකාරයෙන්ම ඒ මොහොතේ උපදින ධර්මතාවය ඕනෝ සමග ඉතුරු නැතුවම අවසන් වීම වෙනවා. අන්න එහෙම තැනක් මේ කියන්නේ කියලා කියන්නයි බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ බුද්ධහාමුදුරුවන්ට ඊළඟට බාහිය දාරුපීරියට ඊළඟට සුණාපරන්තේට භාවනා කරන්න ගියපු උන්නහාමුදුරුවන්ට නේද තවත් නොයේ පිරිසට මොකද මේ කියන්නේ නිරෝධය කියන තැනකින් කියනවා බුදුරජාණන් වහන්සේගේ තවත් ධර්ම දේශනා කිරීමේ ස්වභාවයක් තියෙනවා. මතක තියෙනවා බුදුහාමුදුරේ ඉන්ද්‍රිය පරෝපකාරීත්ව ඥානය දිනවා කියලා ගහලා දිනවා නේද? ඔව්. ඒ ඉන්ද්‍රිය පරෝපකාරීත්ව ඥානය කියන උන්වහන්සේ හැම කෙනෙක්ට හැම දෙයක්ම විස්තර කරලා කිය යුතුයි කියන තැනට උන්වහන්සේ එන්නේ නැහැ. සමහර කෙනෙක්ගේ තියෙනවා පෙර අහලා දැනගත්ත දරාගත්තා වූ ඒ ධර්ම ඥානය මතුවෙන්න අදාළ ප්‍රශ්නයක් විතරයි අහන්නේ. උන්වහන්සේ ඒ ප්‍රශ්නය හෝ ඒක ඇතිවෙන්න අදාළ වටපිටාව හෝ සකස් කරනවා. එතකොට ඔන්න බාහ්‍ය දාරු පීරියලට මතක් කළා දැන. නිකන්ද නැහැ. අවශ්‍යතාවය ඇති කරලා නැවත නැවත නේද? තුම්මතාව ප්‍රතික්ෂේප කළා ධර්ම දේශනා කරන එක මතකයි නේද සෝත් දේශනාව කියවනකොට තියෙන්නේ පිළිපාතේ වඩින වෙලාව මේ මම ගමට ඇවිල්ලා ඉන්න වෙලාව මේ වෙලාවේ බණ කියන්න සුදුසු නැහැ අපි පස්සේ කියමු පස්සේ හම් කොහොම තුම්මතාව තව තවත් එයාට කුතුහලය උනන්දුව අවශ්‍යතාවය ඇති කරලා අරගෙන උන්වහන්සේ මෙන්න මේ අරමව මතු කරලා ගියා එතකොට උන්වහන්සේගේ දේශනා හැකියාව සහ දේශනා කරන ක්‍රමය ගැන ඕගොල්ලොන්ට මට හිතා ගන්න පුළුවන්කම් නැවේ. එතකොට මෙන්න මේ කෙනාගේ ජීවිතය ඇතුලේ මෙන්න මේ මාර්ගයට අදාළ තොරතුරු ටික මේ කාරණාව ඇහෙනකොට එයාට ආවර්ජනය වීමක් උපද්දව ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා දකින බුදුරජාණන් වහන්සේ එයාට නිරෝධයේ ස්වභාවය තමයි කියන්නේ. එතකොට අපට ඒ අර්ථය අරගෙන හරි අපි දිත්තේ දික්තමත්තම් විදියට ඉන්නවා ඒ හින්දා කිසි දෙයක් කරන්න ඕනේ නැහැ කියලා කියන කිරිස් ඕන තරම් ඉන්නවා මට එහෙම කියලා තියෙන කිරිස් ගොඩක් ඉන්නවා ස්වාමීන් වහන්සේ මම බාහ්‍ය දාර්ගුවරියට කරපු දේශනාව පාවිච්චි කරනවා මට මම දකින්න කොට දැක්කා විතරයි කියලා හිතනවා අහුනා අහුනා විතරයි කියලා හිතනවා කොහොම කියලා උනාට පස්සේ මම ලස්සන කතාවක් කිව්වා එතනක හොඳයි මහත්මයෝ මම දැන් ඔබතුමා දන්න සිග්නල් වල තියෙන සුද්ධ සිග්නල් වල දැන් මට කුණුහරුප කියන එකේ මම දැන් මහත්යාට පැනගෙන පැනගෙන යනවා ඒ මෝඩයා කියන්න තියෙන හැම වචනයක්ම කියලා තවත් ගුණ හරප කියලා කියනවා නම් ඒ ඔක්කොමත් එක්ක දැන් මහත්යයට තමන් දන්න දැන් දර්ශනේ මේක ඇහුවොත් ඇහුණා පමණයි කියලා හිතන්න ආයෙ මේක කියලා වරුණාට පස්සේ හාමුදුරුවට මෙහෙම කුණු හරප ගන්න උන්වහන්සේට ගැළපෙනවද කුණු හරප කියන්නේ කියලා එහෙම මහත්යයන් හිතෙන එකක් වෙන්නේ නැත්තම් ඔය දර්ශනේ හොඳයි ඒ දර්ශනයෙන් ප්‍රශ්න වෙන්දනේ මහත්ය වෙන්නේ ඒ හින්දා අටුක තියුණු අප්‍රිය අමනාප ශාරීරික වේදනා ඇහෙන පේන දේවල් හැම එකටම එහෙම ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් නේද මහත්ය ඔය කියන්නේ ප්‍රතිඵලය ඔය කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය ගැන එතන මේ ආතනට ජීවිතේ ගන්න අපි දැනගත යුතු ටිකක් තියෙනවා පුරුදු පුහුණු කළ යුතු වැඩපිළිවෙල තියෙනවා ඒ වැඩපිළිවෙල පරිපූර්ණ වෙනකොටයි කෙනෙක්ට මෙන්න මේ වෙලාවේ පේනවා එහෙනවා ඒ කියන හිතට එයාගේ ප්‍රතික්‍රියා ඔය හා සමු ආයෙගෙන බය වෙන්න දෙයක් නෑ තණ්හාව ප්‍රහීනයි වර්තමානයේ මේ ඇති වෙන අත්දැකීම පිළිම හිම කියලාවත් එයා බාරගන්නේ ඒ මනසට අල්ලන්න දෙන්නේ නැහැ ඒ වල පිළිවෙලින් ඇතෙන් කරනකොට එහෙනම් තවදුරටත් බලන්න අහන්න ඕනේ කියලා ප්‍රාර්ථනා උපදින්නේ නැහැ මම එහෙම තරක් නෑ ඉතින් අපි අයම අයම ලියන්නේ නැතුව උපාධියක් ගන්නලා හිටියේ ඒ ඔයගොල්ලෝ අහන දේම අද පරණ ජන කතාව වල තියෙන ලස්සන කතාව ඔන්න එක දවසක් බොහෝම දුප්පත් තරුණයෙක් තමන්ගේ ගෙදර පිළට වෙලා අපිට කියන එක දන්නව නේද කොහොම හිටි දාලා පොළොවේ ටිකක් උසට එන විදියට ගෙවල් ඉස්සර හදලා තිබුණේ පිදුරු පොල්ලතු වහලා තිබුණා ඒ මේකේ කකුල් දෙක බිමට දාගෙන එල්ලගෙන වාඩි වෙලා ඉන්න පුළුවන් අර බස් රෝලේ උඩ එහෙම වාඩි වෙනකොට වාඩි වෙනකමයක් තියෙන්නේ නේද අපි නැත්තම් ඉස්කෝලේ පොත තිබුණාට ගුරුවරු නැති වෙලාවේ පුළුවන් තරම් අපි දෙස්සේ හේදී ඉන්නේ ආගේ වගේ වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් කොහොම වාඩි වෙලා මෙයා කල්පනා කරගෙන ඉන්නවා මෙයාගේ දුප්පත්කම ගැන. බොහොම දුකසේ ජීවත් වෙන්න වෙලා තියෙනවා. බොහොම ඉන්නකොට මෙයාට හොඳ ව්‍යාපාරික අදහස් ටිකක් එනවා. ඉස්සරහ තියෙනවා ලොකු මුරුග්ගලස් දෙකක්. මේ මුරුග්ගලස් දෙකේ හොඳටම මුරුග්ග හැදෙලා. ගොඩාරිය. ඉතින් මෙයා කල්පනා කරනවා තව මාසයක් එකමාරක් යනකොට මේවා සුදුසු මට්ටමට ඇහිලා එනවා. එතකොට මේවා ටික කඩලාම විකුණනවා. මේවා ටික විකුණ ගත්තොත් මට එලිච්චියක් ගන්න මුදල් හොයා ගන්න පුළුවන්. ඒ එලිච්චිය ගෙනාවට පස්සේ අවුරුද්දට දෙපාරක් විතර මේගොල්ලෝ පැටවු දානවා. එතකොට එකපාර පැටවු 4-5 දාන නිසා අවුරුදු 4-5 යනකොට ලොකු එළුරංචුවක් හදාගන්න ව්‍යාපාරික සැලසුම්. ඉතින් අවුරුදු 5ක් විතර ගියාට පස්සේ මේ එළුව ටික ඔක්කොම විකුණලා මම කරත්තේකුත් අරත්තෙන්නකුත් ගන්නවා. ඊට පස්සේ මේ ගමෙත් වටපිටාවේ ගම්වලක් තියෙන එළවලු පරතුරු ටික එකතු කරගෙන මේවා අරන් ගිහිල්ලා නගරයට අරන් ගිහිල්ලා විකුණනවා. දැන් මේ කාලේ වගේ නෙවෙයි වාහන නැති කාලේනේ ගොඩාක් පරණ පළොසුදු චිත්‍රපටයක්. ඉතින් ඔය විදිහට මෙයා සැලසුම් කරලා දැන් එයා ගොඩාක් ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන ගිහිල්ලා ගොඩක් දියුණු ලොකුවට ගයක් හදලා හරිද ලොකුවට ගයක් හදලා ව්‍යාපාර ගොඩාක් දියුණු වෙලා ඉතින් යාළුවෝ කියනවා දැන් කොහොමද හරියන්නේ නැහැ අම්මලා තාත්තලා කියනවා විමුද විවාහයක් කරගන්නවා මෙයා වටපිටාවෙන් කොහෙලා බලුවා ගොඩාක් සල්ලි තිබුණු තැනකින් යන්න මේකු තෝරගෙන විවාහ කරගන්න තීරණය දැන් විවාහ උත්සවය හෙට දැන් යාළුවෝ ටික ඇවිල්ලා තොරන් ගහලා සරසලා ලොකු වැඩ ඒ අතරේ යාළුවෙක් දුවගෙන ඇවිල්ලා කියනවා කාර් එක ගෙදර ළඟටම ගන්න විදියක් නැහැ මේ මුරුංගගස් දෙක නිසා මොකද කරන්නේ කියලා ආ ඔක එච්චර දෙයක්ද කියලා අමුහ කපල දාන්නම් කියලා මනුස්සය එහෙම නැගිටලා ගේනකොට ගෙහිලා පොරව අරගෙන ඇවිල්ලා ඉස්සරලා මුරුගාස් දෙන්න. කල්පනා කරමින් අර ඔක්කෝම ගොඩනගාගෙන ඒවා සත්‍ය විදියට විදමින් හිටියා. මුරුංගාගස් දෙක අර තමන්ගේ බිරිඳත් එක්ක ගෙදරට වාහනේ කාර්ය ගන්න විදියක් නෑ. මුරුංගාගස් දෙක හින්දා ළඟම තියෙන්නේ පාරේ අයිනෙම්ම. මෙන්න මේ දෙක කපල දාන්න ඕනේ කියලා ඉදරකොට ඉක්මනටම නැගිටලා ප්‍රයත්නක වුණා. මුරුංගාගස් දෙක කපල ඉවරයි. සිහියනකොට මුරුංගාගස් දෙක බීම ක්‍රිච්චියක් ගන්න මුකුත් ආය පුළුවන්කම. අන්න ඒ වගේ මේ තියෙන තැන් වලට අපි රැවටුනොත් මුලා වුණොත් අපි මග හොයන්නේ නෑ. මාර්ගයේ ඉස්සරලාම වහන ප්‍රතිපදයක් ගැන අහන්නවත් පුළුවන් දෙයක් තියෙනවද? නෑ, අහන්න දෙයක් ඇත්තෙම නෑ. තේරුණාද? ඒ නිසා මේ ධම්ම මාර්ගය කියන්නේ අනුපුප්ප ක්‍රියා, අනුභුප්ප සික්ඛා, අනුභුප්ප පටිපදා. බොහොම ක්‍රමානුකූලව හික්මීමකින් ඉදිරියට එන්න ඕනේ. බොහොම ක්‍රමානුකූලව පුරුදු කිරීමකින් එන්න ඕනේ. බොහොම ක්‍රමානුකූලව වැඩ පිළිවෙලකින් ඉදිරියට එන්න ඕනේ. ඒ නිසා අපිට අපි හිතන ඉන්නවා සූත්‍ර දේශනා අතර මොනාරි සූත්‍ර දේශනාවක් අපට ගැළපෙන සූත්‍ර දේශනාවක් තියෙනවා කියලා අපි හිතනවා. නෑ, මතක තියාගන්න. එහෙම අපි හිතන් හිටියහම අපි හිතන නිසා අපට එහෙම ගැළපෙන එකක් නැහැ. එයි මම එහෙම කියන්නේ. කමටහන් දෙනවා බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ පෙනී ඉඳලා යම් වෙලාවක ඔබට කමටහන් දෙයි. එනකම් කමටහන් දෙන්න හැකියාවක් වෙන කිසිවෙකුට නැහැ කියලා සමහර තැන්වල භාවනා මධ්‍යස්ථානවල එහෙම කමටහන් දෙන්න. ඒකට කියන්නේ ඔබ භාවනා කරමින් ඉන්න, බුදු ගුණ මෙනෙහි කරමින් ඉන්න, ඔබ නිතරම ප්‍රාර්ථනා කරමින් ඉන්න භාගතුන් වහන්සේ මගේ දිගේ පෙනී ඉඳලා මට කමටහනක් දෙන්න කියලා. දැන් ඉල්ලන්නේ මොකද්ද? ඒ දේ. මනස බහැගෙන තියෙන්නේ මොකද්ද? එතන. ඔව්. මවන්නා වූ කෙනාට ඊටත්තට තව වුණා දෝනේ. ඔව්. කොහොම බුදු ගුණ අරහන් සම්මා සම්බුද්ධෝ කියලා මෙනෙහි කරමින් ලක්ෂය ලක්ෂ දෙකෝ මොහොම යනකොට යම් වෙලාව ගැස් පියන් ඉන්නකොට එයාට තේරෙනවා ඒකෝ පිරිච්ච පිරිස සමහරු කියන්නේ එයා දැක්ක කැමති බුදු පිළිමේ විදියට තමයි පෙන්නන්නේ. එතකොට පැහැදිලින්නේ මල්ව කොහොමද කියන්නේ? ඊට පස්සේ පණවිදේ දෙනවා. නේ ඇයනවා. ඇස් පියාගෙන භාවනා කරමින් ඉන්නවා. එදෙනවා. පණකොල කන්ටේ දෙයක් ඇහුවම තමයි උඹ රහත් වෙන්නේ. ඒ මම්මල් කියන කතාව. හැබැයි ඇත්තටම ස්වාමීන් වහන්සේලාට කියලා තිබුණේ එහෙම නෙවෙයි. තව අවුරුදු 10ක් යනකම් ඔබට මාර්ගඵල ලබන්න ඔබේ පින මදි. ඒ නිසා ඔබ පිංකම් කරන්න. අවුරුදු 10 සම්පූර්ණ වෙනකොට ඔබ ධර්ම අවබෝධය කරනවා. මේක ඇත්තම වික්ෂුවත් මහන්සේ නමකට වෙච්ච සිද්ධියක්. එකෙක දෙන්නෙක් නෙවෙයි එහෙම. හරි. ඉතින් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මොකද්ද? ඔව්, මේ දේශනා ඇතුලේ අහතර දේශනාවක් මඩක් කරගෙන එකක් ඇති. හරි. එහෙමයි ඔබට අපිට කියනකොට මේක නම් මට ගැලපෙනවා වගේ කියලා හිතෙන්නත් හිතෙන්නවා. හැබැයි අපිට තේරෙනවද මේකේ අර්ථය සම්පූර්ණව මතු කරලා තියෙන දේශනාවක්ද? මේකේ අර්ථය මතු කරගන්න තව කොච්චර තැන් වලින් අපි තොරතුරු එකතු කරගත යුතුද? අපි දන්නේ අනේත පස්සේ අපි කරන කියන දේ අපට ආවේ නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් කියනවා උන්වහන්සේ දැක්ක ධර්මතාවයේදී කිසිම විදියකින් තොරතුරක් ඉතුරු වෙන විදියක් ඉතුරු වෙන බවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි ළඟ දැන් මේ තියෙන තොරතුරු ඔක්කොම මොනවාද? ඇත්ත නැහැ. ආ ඒක තමයි ඒකට කිව්වේ මොනවාද? ආශ්‍රෝත්‍ය. අනේ නිසා ඒ වැඩ කිව්ව ඔක්කොම අවිද්‍යාවෙන් නිර්මාණය වුණු ඒවා කියලා. ඒ නිසා අර ඕගොල්ලොන්ට මට සිද්ධ වෙනවා අන්න අර ඇත්ත සත්‍ය වශයෙන් උපදිනවන උපදින ස්වභාවය එක්මාටම සංසන්දනය කරලා ඕගොල්ලොන්ට මට ඇවිල්ලා තියෙන තොරතුර ඒක අනුව බැලුවාම පිළිගන්න සුදුසු දෙයක්ද බැරි දෙයක්ද කියලා නිශ්චය කරගන්න. එහෙමද? එතකොට ඕගොල්ලෝ කියන තියෙන තොරතුරු මොන හොඳට පැහැදිලි. මොන අද රූප කියන තොරතුරු තියෙනවා. ඒකේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ශබ්ද ගන්ධ රස ඇහැ කන නාසය දිවකය නේද? ඒ ඔක්කොම තුලත් වෙලා තියෙන්නේ. වේදනාව නේද? 108ක් දක්වා බෙදලා විස්තර කරපු වේදනාව ඔක්කොම මොනවාද? වේදනාව තමයි. එහෙනම් අපි ඉස්සරලා මේ සැපයි මේ දුකයි කියලා විතරක් දැනන් හිටියා නම් ඔහේ සපත්තු ගැටලු ඉන්නවා කියලා හිටියා නම් දහම දැනගත්තට පස්සේ අපි ඉගෙන ගත්ත චක්කු සම්පස්සජ වේදනා අයත් තේරෙනවා නේද? දැන් ඒක මොනවාද මේ ඉගෙන ගත්තේ? ආවේදනා ගැන කියලා. හැබැයි ඇත්තද? ඊට පස්සේ ඔය චක්කු සම්පස්සජ සැප දුක මාධ්‍යස්ත මෙන්න තුන ගානේ 18යි. අනෙන්නාහේ දේහය මනසෙන් කියලා නේද? දැන් මුලින් දැනන් හිටියා සැප දැනෙනවා දුක දැනෙනවා සැප දුක් නැතුව ඉන්නවා. දැන් අලුතෙන් ආයෙත් දැනගන්න එක නෙවෙයි දැන් මේ කරන්නේ. බාගතුන් වහන්සේගේ තොරතුරු දැනගන්න ඕනේ කියලා ආව දැන් අහනවා කියවනවා දැනගන්නවා. ඊට පස්සේ තමා බාහිර 36යි. අතීතෙත් මෙහෙම වින්දා මමම් බාහිර පිරිස් වර්තමානයේ තමම් බාහිර පිරිස් මෙහෙම විදිනවා අනාගතයේ තමම් බාහිර පිරිස් මෙහෙම වේදී 36 වරක් 3යි 108. අපි ඉගෙන ගත්ත වේදම 108ක් තියෙනවා. හරි ශෝකවි දහම ඉගෙන ගත්තා. නෑ නෑ නේද? අපි අවිද්‍යාව කියන කොට ටිකක් වැඩි කරගත්තා. එහෙම වැඩි කරගත්තට කමක් නැහැ. හේතු බුදුහාමුදුරුවෝ කියනවා නැව ගිලෙනවලු ගොඩාක් පොඩු මුට්ටු කටෙව්වා පුරෙව්වා. සද්දම්ම පදරූපක සූත්‍රයේ සංයුත්ත නිකාය. හැබැයි ධර්මය ගොඩාක් දැනගත්තා කියලා කිසිම විදියකින් ධර්මය විනාශ වෙන්නේ නැහැ, ශාසනය විනාශ වෙන්නේ නැහැ, කෙනෙක්ගේ ජීවිතයට හානියක් වෙන්නේ ඇයි? දහම් බොහෝ දැනගත්තාමයි දැනගත යුතු කාරණාවල අර්ථයට නිවැරදිවම එන්න පුළුවන්කම තියෙන්නේ. චිත්‍රයක එකම එක කොටසක් පෙන්වුවොත් චිත්‍රය ගැන සමස්ත අදහසක් ගන්න පුළුවන්. මම මෙහෙම කියන්න, මම උදාහරණයක් විතර ඔයගොල්ලන්ට පෙන්වන්න චුටි සැලසුමක් කරන්න හිතන් හිටියේ. ඒක එහෙම දැම්ම ඒ කිව්වොත් ඒක කරන්න වෙන්නේ නැහැ. නමුත් ඒක සැලසුම කරන්න ඕනේ නැහැ. ඒකත් වෙහසක් නේ. මම කියන්න, මම හිතන් හිටියේ අර කොටියෙක්ගේ පුල්ලි වගේ තියෙන විදිහේ සම්පූර්ණ චිත්‍රයක් ගන්න. කියන්නේ සම්පූර්ණම අඩියේ අඩියේ කොටසක තියෙන්නේ කොටියෙක්ගේ ඇඟේ තියෙන තිත් තියෙන ක්‍රමයක් තියෙනවානේ. ඒ වර්ණය තියෙන විදිහට ගන්න. ඒකෙන් මම අඟල් දෙකක දෙක කොටසක් තේ විතුරු කරලා අනිත් එක සම්පූර්ණම වහන. වහලා මම මේ චිත්‍රය මයින් ඉදිරියේ ඉන්න පිරිසට පෙන්නනවා. දැන් ඔයගොල්ලන්ට පේන්නේ අඟල් තියෙන ගිය කොටසක්ද? හොඳයි, මේ දේ බලලා ඔයගොල්ලොත් හිතන දේ මට කියන්න කියලා මම කියනවා. හරිද? හිතන්න. එහෙම නැත්නම් මේ අඟල් දෙකේ දෙකේ කොටසේ විතරයි මේ වර්ණ ටික තියෙන්නේ. අනිත් ටික වහලා තියෙන්නේ. එතකොට මේක බලුවාම කෙනෙක් කියන්න පුළුවන් මේ කොටියේ. මේ කොටියක් වගේ මේ වර්ණ ටික තියෙන මේ අඩියේ කොටසක් ඔබ වහන්සේ චිත්‍රයක් මේ පෙන්වන්නේ. හරිද? වැරදි. එහෙනම් චිත්‍රයේ ඒ කොටස විතරක් දැකලා ගන්න අදහස පරිපූර්ණද? නෑ පරිපූර්ණ. අන්න ඒ වගේ ධර්මයේ කියන දේ පරිපූර්ණ අර්ථය ගන්න නම් ඒ පරිපූර්ණ අර්ථය ගන්න අවශ්‍ය සියලු තොරතුරු ටික ඒකරාශීවිය යුතුමයි. ඒ කියන්නේ වස්තුව දිශාවේ 360 වපසරියෙන් බැලිය යුතුමයි. උඩින් යටින් කියන දෙකත් සහිත. මට මතකයි එක වෙලාවක රූපවාහිනී වැඩසටහනක උදේ චූටි ෆොටෝ එකක් පෙන්නවා. පැයක කාලයක් දීලා තිබුණා දුරකථනයෙන් කතා කරලා මොකක්ද ඒ කියලා කියන්න. රවුන් තුනක් තියෙනවා. සිරසුරාදා දවසක දැන් ගෙදර ඉන්න ගමන් මේක දැකලා දස අතේ දැන් කල්පනා කරමු. මොකද්ද මේ? කෙනා කෙනා කතා කර කර දැන් රූපවාහිනී ආයතනයට කියනවා මේ අහවල් දෙය. වැඩසටහන ඉවර වෙන අවසාන මොහොතේදී ඒ ෆොටෝ එක ආයෙත් පෙන්නවා. මොකද්ද ඒ කියලා පෙන්නවා. පැන්සලක එක පැත්තක විතරක් කිසිම විදියකින් මේ බටේ මුකුත් පේන්නේ නැති වෙන විදියට චිත්‍රය ෆොටෝ එක අරගෙන පැන් තිස්සේ ලංකා වාසීන් උත්සාහ කරලා බැරි වුණා ඒ පැන්සලක් කියලා උත්තරේ දෙන්න. එහෙනම් එක කෝණයකින් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රී සද්ධර්මය බොහෝ දැනගත්තා කියලා හානියක් නම් වෙන්නේ නෑ. හානියක් වෙන්නේ නෑ. හානිය වෙන්නේ චූටි ස්වභාවයක්. එකම එක ඒක දේශ ලේස මාත්‍රයක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතා ස්වල්ප වූ චූටි කාරණාවක් අරගෙන සමස්ත චිත්‍රයේම අදහස ගන්න ගියොත් වරදින්න තියෙන ඉඩකඩ 100%. නේද? ඔව්. ඒ නිසා අපි මේ ධර්මාර්ථ විනිශ්චය කරගන්න එනකොට හැම වෙලාවෙම මතක තියාගන්න මෙහෙම වෙයි කියන කාරණාව වෙන්නේ නේද? ඔව්. මෙන්න මේ කියන ධර්මාර්ථ විනිශ්චයට අපිට ලං වෙන්න දෙවියන් සුවාගතුතු පොරතුරු වාගත උනන්දුව උද්‍යෝගයේ අවශ්‍යතාවය අපට තිබිය යුතුයි. එහෙම නැතුව වචන ටිකක් පරිහරණය කරාට අපේ දුක අවසන් වෙයි කියලා හිතන්න එපා. නේද? ඒ අර්ථයට සමාන වෙන විදියට අපි ඒ අර්ථය මතු කරගත්තොත් විතරමයි අපේ ජීවිතවල මේ කෙරෙන ගනුදෙනුවේ වැරද්දක් තියනවද වැරද්දක් නැද්ද කියලා අඳුනගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දැන් කියනවා ඕගොල්ලෝගේ මගේ ජීවිතයේ දිහාවට හැරිලා බලන්න උන්වහන්සේ දැක්ක සත්‍ය ස්වභාවය ඕගොල්ලොන්ට ඇහුණා. එහෙනම් දැන් බලන්න මේ මොහොත වෙනකොට නිර්මාණය වෙලා තියෙන යම් නිර්මාණය වෙන යමක් වෙයි නම් තවදුරටත් ඉදිරියට නේද? තවදුරටත් අපි නොඇසූ වචන ඇහෙන්න බැරිද ඉදිරියට? පුළුවන්. ආයෙත් දේව සංඥාවක් විදියට සංකාරයක් විදියට තොරතුරක් විදියට ඉතුරු වෙන්නේ නැද්ද? ඒ මොනවා නිර්මාණය වුණා නිර්මාණය වෙන්නේ මේ සත්‍ය ස්වභාවය පොදන්න නිසායි. මේ සත්‍ය ස්වභාවය අනුව තවදුරටත් ඒක පැනවෙන්නේ වටිනාකම් තියෙන්නේ සත්‍ය වශයෙන් බාර ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයා කියන කෙනාගේ අනිත්‍ය සංඥාව කියලා කිව්වේ මොකද්ද? මොනවාද? නিত্য වූ කිසිම සංකාරයක් සත්‍ය වශයෙන් ගත්ත කිසිම හැඟීමක් හම්බෙන්නේ නැහැ. ඒ සියල්ල හම්බෙන්නේ සත්‍ය නොදන්නාකම මත. සත්‍ය කියන දේ ඉදිරියට අරගෙන සංසන්දනය කර ගමන් තවදුරටත් ඒ හැඟීමේ සංකාරයේ වටිනාකම ඉතුරු වෙන්නේ දැනෙන්නේ. දැන් තියෙන ඇහැ වෙනස් වෙමින් ගියපු බවක්, ඒ මොහොතේ සෛලාදී ටික වෙනස් වෙන බව පරීක්ෂණය කරමින් ලැබුණු අනිත්‍යද, ඒකට කියන්නේ ආස්වව සහිත කුසල ධර්මයේ මෝඩකම ඇතුලේ වටිනාකම අඩුවෙන් තියාගන්න චූටි ක්‍රමයක් හදාගත්තා. නමුත් භාගතුන් වහන්සේ පෙන්වා දෙන මේ ධර්මතාවයේදී උන්වහන්සේ පෙන්වන්නේ භාසාවකයන්ගේ ආස්වව සහිත ජීවිතයත් අනාස්වව ජීවිතයත්. අනාස්වව ජීවිතයකට ආස්වව ශයවුණු ජීවිතයකට වටපිටාව හදන්න. පැහැදිලි නේද? අන්න එතකොටයි ඉපදිලා තියෙන මොනහරි සංඛාර තියෙනවා නම් මේ සංඛාරය කියලා කියන්නේ තවදුරටත් සපේ සතුට උපදන්න හේතු වෙන දෙයක්ද? එහෙම නැත්නම් ස්කන්ධ පංචකයට අයිති දුක කියලා පණෝපු එකට අයිති එකක්ද? දුක කියන පණෝපු දෙයට අයිති එකක්. ඊට වඩා වෙන දෙයක් නම් නෙමෙයි. එහෙම මේ ලෝකයේ දුකයි කියලා හරියටම අඳුනගන්න සබ්බේ සංඛාරා දුක්ඛාදී කියලා දැනගන්නේ කවුද? ඔහුගේ ධර්මතාවයේ දන්න ලෝකෙලා. දැන් දැනගෙන ඉගෙනගෙන මේ මට ඕන විදියට මේ කිසිත් පාලනය කරන්න බෑ, මම හිතුවට මේවා වෙනස් වෙලා විනාශ වෙලා යනවා නේද කියලා හිතපු එක අනාත්මයි කියන ලෝකයේදී පිරිස ඉන්නවා අපත් නේද? අපිට හැමෝම එක විදියට හිතන්න තැනකට ගන්න පුළුවන්ද? ඒක බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අනාත්මය කියන්නේ ඇයි? බලන්නේ මොහොතේ උපදින හැඟීම නේද? ඒ හැඟීම මෙන්න මේ සත්‍ය ස්වභාවය නොදන්නා මත ඉපදින එකක්. සත්‍ය වූ ස්වභාවය දන්නාකම මත තවදුරටත් එහෙම එකක් පැනවෙන්නේ නෑ. එහෙනම් පෙර තිබුණා දැන් තියෙනවා ඉදිරියට තියෙනවායි කියලා කවදුරටත් මේක එකක් විදියට පවතින දෙයක් විදියට බාරගන්න පිළිගන්න තවදුරටත් මොනවාද උපදින යමක් තියෙනවා නම් ඒ සියලු මොනයින්ද? ඔව්, මේ ධර්ම මාර්ගය කියලා අනුගමනය කිරීමේදී ලැබෙනා වූ දෙයක් හෝ තියෙනවා නම් ඒවත් මොනවාද? එච්චරම තමයි. වෙන මොකද? වෙනසක්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචන ටික මේ ලෝකේ බුදුවරු පහළ වුණත් නැතත් පැවතුණු වචන ටික තමයි සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේම ඕගොල්ලෝ කියවනකොට බොහොම ලස්සන තොරතුරු ලැබෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටපතේ පිටත් වෙලා තාම පිටපතේ වඩින්න අල් වැඩි කියලා හිතලා අන්‍යාගමිකයන්ගේ ආරාමයකට ගිහිල්ලා සුහද කතා බහ කරමින් ඉන්න වෙලාවේ අහනවා සාරිපුත්ත මහන්සේ ධර්මාභෝධය කරන්න ගෞතමයන් වහන්සේ කියන්නේ බොජ්ජංග වඩන්න කියලා නේද? ඒ මේ සති ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන පහ නේද? ඉතින් අපිත් අපේ ශ්‍රාවකයන්ට දුක අවසන් කරගන්න කියලා මේ බොජ්ජංග තමයි වඩන්න කියන්නේ. ඔය නම් වලින් ඔය ටික කියන්නේ. ඉතින් එහෙනම් ගෞතමයන් වහන්සේගේ අනුශාසනාවත් අපේ අනුශාසනාවත් අතර වෙනස මොකක්ද? ඒකම විතරක් ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ ඇයි? ඒ බොජ්ජංග ටික වඩලා ගෞතමයන් වහන්සේ කියන්නේ නීවරණ පහ අවසන් කරන්න කියලා. අපිත් මේ නීවරණ පහ අවසන් කරමු. ඔබුන්ලොව හිතාගෙන ඉන්නවද මේ පොජ්ජංග කියන වචන අපට විතරක් අයිතියව කියලා? අනේ සමාවෙන්න. නීවරණ නෑ, ආර්ය සත්‍ය හතර නෑ නෑ. මේවා ලෝකයේ පැවතිච්ච වචන. ඒකන ඒ වචන වලට අර්ථ විස්තර දාගෙන හිටියා. සාක්කුත් වහන්සේ ලෝකයේ තමන්ගේ ශ්‍රාවකයන්ට ඇහුම්කන් දෙන පිරිසකට මෙන්න මේ වගේ අර්ථ විස්තරය කියලා. අන්නේ අර්ථ විස්තරය නිවැරදිවම ගත්තොත් විතරමයි භාග්‍යවතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ඉලක්කය අපට සම්පූර්ණ කරගන්න තියෙන්නේ. එහෙම නැතුව පොච්චංග අපටයිද නිකන් නේද? ආර්ය සත්‍ය හතර ඉන්ද්‍රිය බල කියන වචන අපටයිති දේවල් කියලා ඒවා තමයි කියලා බාර ගන්න හැම නෙවෙයි. හැම වෙලාවෙම මතක තියාගන්න මේ දේවල් ඕගොල්ලොත් මට සංසිඳෙන තැනයි දර්ශනය කියන දේ උපද්දව ගත්තාම ඒ පරිහරණය කරාම සිද්ධ වෙන්නේ. ඒකයි අනේ පිළිසුදුතුමාට අර ආකාරයේ විස්තරයක් සාරිපුත්‍රමහාසේ කරා. ඔබට ඇහැ කන නාසය දිවකය මනස කියන පැති වලින් මුල් කරගෙන මොනා හරි ඉපදිලා තියෙනවා නම් උපදිනවා නම් ඒ කිසිවකට ඔබ බැඳෙන්න බෑ, පිළිගන්න බෑ. ඒවා ගැන කියලා ඔබ හිතක්වත් උපද්දන්නේ නෑ කියලා ඔබ සංවර විය යුතුයි. එහෙනම් මරණසන්න මොහොතේ මට නිවන් දකින්න ඕනේ කියලා හේතුවත් ඕගොල්ලෝ හිතන්නේ නිවන් දැක්කද? නෑ, උපාදානයි මොකටද සිතුවෙන්නේ? ධර්ම ධම්ම අරමුණකට හැංගීමකට මනස වැහැගත්තා. එහේ ජාති පච්චය ජරා මරණ වෙනඟුත් එනම් බුදුරජාණන් වහන්සේ මේ දහම විස්තර කළ තොරතුරු ටික කියා දුන්නෝ ටිකේ පැහැදිලිවම පෙන්නනවා මේ ටික සංසිඳෙන්න ඕනේ ඔබ සම්මා දිට්ඨිය කියන දේ පරිහරණය කරනකොට. මොකද්ද වෙන්න ඕනේ? මේ ගුණධර්ම කුසල ධර්ම කියලා දියුණු කරන් ඇවිල්ලා තියෙන දෙයට මනස බහින්නේ නැති වෙන්න ඕනේ. උනාටද මේ ಗುಣධර්ම කුසල ධර්ම කියලා මහා සැපය සැනසීම උපදින මට්ටමට ඔසවලා දීලා තියෙන වටිනාකමට හෝ මනස බහින්නේ නැහැ කියන තැනට එන්න තමයි දර්ශනය කියලා දෙන්නේ. එතකොට මෙන්න මේ අර්ථය ඉෂ්ට සිද්ධ කරගන්න තමයි අනුශාසනාව කරන්නේ. එතකොට මෙන්න මේ තැන පරිහරණය කරන්න බුදුරජාණන් වහන්සේ කියනවා, මහණනි මම එකපාර නිවන කියන දේ තාවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එකපාර නිවීමක් ගැන මම කියන්නේ නෑ මහණනි. ඒ ක්‍රමානුකූලව පියවරෙන් පියවර නේද අපට ඇහිලා තියෙන්නේ? එහෙම නෙවෙයි නේද? කොයි වෙලාවෙ හරි අපුණක් ගහනවා වගේ එක පාර අද්භූත තැන අද්භූත දෙයක් සිද්ධ වෙයි. එදාට මාර්ග ඒ තමයි මාර්ගඵල. ඉතින් අනේ අත්තටම භාවනා කරමින් ඉන්නකොට විශේෂ හැකියාවක් එක පාරම මනසේ ඉපදෙන අවස්ථා තිබුණා. මේ වෙනකොට කිසි වෙලාවක දැනන් ඉදු දෙයක් නෙවෙයි. සමහරව බලූ පුරුණා වගේ සද්දයක් එක්ක ඇහුණා. සමහර කෙනෙකුට එක පාරම ආලෝකයක් තමයි ඉපදුනේ. එතකොටම චක්කු මුදපාදී ඥානම් සුදපාදී කියලා කෑ ගහලා කියවෙනවා. දැන් මොකද වෙන්නේ? හරි, තමයි මොනවා සම්පූර්ණ. ඒ ධර්මාවෝදේ. ඒ උදේ. මේදී ඉස්සරලාම කියන්නේ මොකද්ද? ඒ ධර්ම අර්ථය මේ සම්මාදිට්ඨිය පරිහරණය කරන්න බැරි ගොරෝසු කෙලෙස් ටික පරපතලම දේවල් ටිකෙන් මනස අයින් කරගන්න උත්සාහවත් වේ යුතුයි. දැන් ක්‍රමානුකූල ප්‍රතිපදාව. මේ තමයි තන මොකද්ද සත්‍යමෝ ස්වභාවය. මේ සම්මාදිට්ඨිය එය පරිහරණය කිරීමෙන් මොකක්වත් වෙන දෙයක් පිළිගන්න බාර ගන්න පුළුවන්කම නැහැ. පැහැදිලි වෙන්න මේ ඇත්ත මේ වෙලාවේ දැනගත්තට දැන් පෙනෙන යන දේවල් සත්‍ය ස්ථිර වශයෙන් බාරගත්තා වූ ජීවිතවල ඒ පෙනෙන යන දේවල් තුළ මනස බැහැගන්නා වූ අල්ලගත්ත බාරගත්ත පුරුදු ටිකක් තියෙනවා. මොනවාද? රාගය, ලෝභය, දේශය, තරහ, අමනාපකම්, මාන්නය, උඩගුකම, එකටික කිරීම, අනෙක් පිරිසගේ ගුණ ඉවසන්නේ නැති බව, ගුණමකන ස්වභාවය, අවවාදයේ අනුශාසනාවට සත්‍ය වූ ධර්මතාවයට විරුද්ධ වෙන දැඩි බව, මෙන්න මෙහෙම ගති තියෙනවා ජීවිතේ. එන්න විනිශ්චය කරලා බලලා මේව තමයි ආයහපතක් ලාභයක් උපදවනවාද? දෙකින් මොකද්ද කරන්නේ නේද? මේවා තමගේ ජීවිතයට ලාභයක් යහපතක් උපදවන දෙයක්ද අලාභයක් උපදවන දෙයක්ද කියලා විනිශ්චය කරමින් බලලා ඒක තමන්ට අලාභයක් අයහපතක් උපදවන දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව තිබුණු කෙනා මොකද කරන්නේ? ඒක අත්හරින. චුට්ටක් ඒවා ජීවිතයේ පීඩාව වේස දුකට වැටෙන යමක් තියෙනවා නම් ඒ සියල්ල අත්හරින්න චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පද්දවති කදහති. හිත බොහොම හොඳින් කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, උත්සාහවත් වෙනවා, වීරිය කරනවා, හිත දැඩි කරගෙන ඒ අකුසල් අත්හැරීම කටයුත්තේද සබ්බපාපස්ස අකරණ. ඒ මට්ටම එනකොට මොකද්ද තියෙන්නේ? පහසුවක් තියෙනවා, සැනසීමක් තියෙනවා, මනසේ සංසුන්කමක් තියෙනවා, පිනාගිය බවක් තියෙනවා. ඒ කියන්නේ චිත්ත සමාධිය කියන දෙයක දෙලා සියලු අකුසල් කියන දෙයින් මනස වෙන්වෙනවා. දැන් පරිහරණය කරන්න කියනවා මෙන්න මේක. මොකද්ද? මානසික ධ්‍යාන වඩන්න, ධ්‍යාන වඩන්න, මානසික සමාධිය භාවිතා කරන්න, මානසික පුරුදු කරන්න. මෙන්න මේ දේ අදන්ත වැටෙන්නේ පහයක වෙහෙසයි පීඩාවයි. ඒක ගොරෝසුවටම දුකයි. ඔව්, මෙන්න ඒ ගොරෝසු දුකේ නිදහස් වෙලා මෙන්න මෙතන හදාගන්න. ඊට පස්සේ මේකට හිත බැහැගන්න දුව තියාගන්න, දර්ශනය පරිහරණය කරන්න, සචිත්ත පරියෝ තබන, හිත හොඳට දමනය කරගන්න. මේකට බහින්න දෙන්නේ නැතු මොකටද? සමාධිය. ඒතම් බුද්ධ අනුශාසන, ඒකයි බුදුරුගේ අනුශාසන. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට තිත්ත ධම්ම සුඛ විහරණය යුතුව මේ මොහොතේ මේ ජීවිතයේ සැප සහගතව ඒ ලැබෙන සැපයටත් බහින්නේ නැති නුවණකින් හිත නිදහස් කරගන්න කියලා. මතකයි නේද? හිතට තියෙන පිළිසරණ මොකද්ද? සිහිය. සිහියට තියෙන පිළිසරණ විමුක්තිය නේද? ඔව්. ඒ සිහියෙන් ඔව් හිත කියන දේ ආරක්ෂා කරන්න මනාව සිහිය පවත්වනකොට එතන තියෙන්නේ මොකද්ද? සමාධිය. සිහිය, සමාධිය මෙන්න මෙතනට හිත බහගන්න නැති වෙන්න සත්‍ය ස්වභාවය කියන දෙයට හරියටම අර්ථ විනිශ්චය කරමින් ඇවිල්ලා ඒ අර්ථය පරිපූර්ණ වුණාම තවදුරටත් ඒ ඇති වෙන අත්දැකීමකට මනස බහගන්නේ, බාරගන්නේ, පිළිගන්නේ නැහැ කියලාද? එන්න මෙහෙම ක්‍රමානුකූල වැඩපිළිවෙලකින් ඕගොල්ලෝ පුරුදු පුහුණු කරගෙනකොට ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි කොයිතරම් ආදරයක් තිබුණද, තමන්ගේ ශ්‍රාවකයන් ගැන කොයිතරම් උන්වහන්සේ යහපත ප්‍රාර්ථනා කරාද කියලා අපට මෙදින්න පුළුවන්කම තියෙනවා. අකුසලයෙන් මනස නිදහස් කරගත්තාම ඇති වෙන සතුට, සැනසීම අපි තුළම ඇති වෙනකොට නේද? චිත්ත සමාධියේ අත්දැකීම අපි තුළම ඇති වෙනකොට ඒ විදර්ශනාව පරිහරණය කරලා, ඒ සම්මාදිට්ඨිය පරිහරණය කරලා, ඒ අත්දැකීම් විදිහින් එයට නොඇලී ජීවිතයේ ගතවන වාගේ නදගෙන ශ්‍රාවකයාට තේරෙනවා භාග්‍යවතුන් වහන්සේ තරම් මට අනුකම්පා කළ වෙන කෙනෙක් නෑ. භාග්‍යවතුන් වහන්සේ තරම් මට හිතවත් වුණු වෙන කෙනෙක් නෑ. භාග්‍යවතුන් වහන්සේ තරම් මගේ සැනසීම සැපේ ප්‍රාර්ථනා කළ කෙනෙක් වෙන නෑ. භාග්‍යවතුන් වහන්සේ තරම් මගේ සැනසීම සැපේ හදලා දෙන්න වෙහෙසුණු කෙනෙක් වෙන නෑ කියලා බුදේ තමා තුළින් විඳින ලැබෙන ඒ අත්දැකීමෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමේ කෙළවර දේ ශ්‍රාවකයන් ඊළඟට ඒ තර්ක කිරීමකින් නෙවෙයි වචන දෙකකින් නෙවෙයි දුක කියන දේ අවසන් වීමෙන් ලැබෙන අත්දැකීම පැහැදිලි නේද? සෝතාපන්න කියන ශ්‍රාවකයා තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි වශයෙන් වෙන පැහැදීමකින් පත්තුම කෙනා කියන රහතන් වහන්සේ තමයි ඒ සද්ධාවේ පරිපූර්ණත්වයට පත්තුම කෙනා. ඒ අතරත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හදවතේ භාග්‍යවතුන් වහන්සේ ගැන උපදින භක්තිය පැහැදීම වෙන කෙනෙක් උපදින්නේ නැහැ කියන්නේ. ඇයි ඒ? ධර්මාර්ථ විනිශ්චයේදී භාග්‍යවතුන් වහන්සේට ආසන්නම තැනට විනිශ්චය කරලා මේ ධර්මාර්ථය සිව්ම අතිසිව්ම සිව්ම දැකීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. එයි ඒ එක සත්‍යයක් කියලා තමන්ට ඒ තේරෙන අත්දැකීමත් එක්ක භාග්‍යවතුන් වහන්සේගේ නුවණ ගැන උන්වහන්සේ කරන පැහැදීම අනිත් කෙනෙකුට පැහැදීමකට වඩා ප්‍රබල. සාමාන්‍ය දහම අහලා ධර්ම විනිශ්චයකින් මේ මඟෙන් නිසකව නවුණු ශ්‍රාවකයෙක් සහ සෝතාපන්න ශ්‍රාවකයෙක් අතර වෙනස අහසට පොළොව වගේ. ඉතින් අපට භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් පරිපූර්ණත්වයට පත් වෙන්නයි ශාසනයේ තියෙන්නේ. අලදිනා නේද මහණනේ, ඔබට මට මේ සසර ගමනේදී කරගන්න බැරි වුණේ කාරණා පහක්. අලදිනා ඒ තමයි මහණනේ, අසේක ශ්‍රද්ධාවට එන්න බැරි වුණා, අසේක වීරියට එන්න බැරි වුණා, අසේක සිහියට එන්න බැරි වුණා, අසේක සමාධියට එන්න බැරි වුණා, අසේක ප්‍රඥාවට එන්න බැරි වුණා. ඒ කියන්නේ ආශ්‍රවයන් නැති ශ්‍රද්ධාවකට එන්න බැරි වුණා. ආශ්‍රව නැති වීර්යයකට එන්න බැරි වුණා. ආශ්‍රව නැති සිහියකට එන්න බැරි වුණා. ආශ්‍රව නැති සමාධියකට එන්න බැරි වුණා. ආශ්‍රව නැති ප්‍රඥාවකට එන්න බැරි වුණා. නමුත් මහණනේ, අද ඔබයි මමයි එතනට ඇවිල්ලා එක වෙලාවක වහන්සේ තමන් ඉදිරියේ ඉන්න සියල්ලම රහතන් වහන්සේ කියලා දැනගන්න ඒ වෙලාවේ හරි ලස්සනට මේ උදාහරණය සතුට කියනවා. මහණනි, ඔබටයි මටයි දීර්ඝ සසර ගමනක් ගාවේ මෙන්න මේ ටික සම්පූර්ණ කරගන්න බැරි වෙන්නේ. අද ඔබයි මමයි ඒ පරිපූර්ණත්වයට. ඒ නිසා අපේ ශ්‍රද්ධාවේ පරිපූර්ණත්වය තමයි අපේ දුකේ අවසන් වෙන තැන. අපේ වීර්යයේ පරිපූර්ණත්වය තමයි අපේ දුකේ අවසන් වෙන දා. නැතකම් වීර්යය කරේවි. තව මුරුංගා ගස් කබල හරියන්නේ නැහැ. අපේ සිහියේ පරිපූර්ණත්වය අපේ දුකේ අවසන් වෙන දා. අපේ සමාධියේ පරිපූර්ණත්වය අපේ දුකේ අවසන් වෙන දා. අපේ ප්‍රඥාවේ පරිපූර්ණත්වය අපේ දුකේ අවසන් වෙන දා. ඒ නිසා ඒ පරිපූර්ණත්වය දක්වා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව දියුණු කරගන්න පුරුදු පුහුණු කරගන්න ඕගොල්ලොන්ට මේ ධර්මානුශාසනාව උපකාරයක් වේවා කියලා ඕගොල්ලොන්ට මේ ධර්මානුශාසනාව වාර්තු.
විශේෂයෙන් භාවනාව බුදුරජාණන් වහන්සේ අවශ්‍යයි කියලා කියන්නේ නැහැ. හැබැයි එදෙකුට චිත්ත සමාධිය තියෙනවා නම් හරිද? එනකොට චිත්ත සමාධිය තියෙනවා නම් ඒක කොයි තරම් මේ විදර්ශනාවට උපකාරයිද කියලා කියන්නවත් බැරිද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ධර්ම දේශනා කරන්න ආලාර කාලාම ගැන කළා. උත්තරාම පුත්ත ගැන කළා. ඒ පැහැදිලිවම අරිය පරේසන සූත්‍ර දේශනාවේදී කියනවා ජඹුරු සමාධියකට හිත බොහෝ කාලයක් පුරුදු කරලා ආමයන්ගෙන් වෙන් වෙච්ච මනසකින් ඉන්න මේ පිරිසට කිව්වොත් මේ අර්ථය ඉක්මනටම තේරුණා. ඒගොල්ලෝ හිතේ අත්දැකීමට ඇවිල්ලා ඉවරයි. වස්තු දේවල් වලට ඇල්මීමක් මනස නිදහස් කරගෙන ඉවරයි. අපිට භාවනාවෙන් විශේෂයෙන් භාවනාවෙන් සමාධි මට්ටමක් අදාගෙන තිබිය යුතුමයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. මේ අහන් ඉන්න වෙලාවේ ප්‍රමාණිකූලව ධර්මාර්ථ විනිශ්චය කරගෙන යන්න මේ කියන පියවරවල් ඔස්සේ වෙන අරමුණු වලට බහින්න දුව යාමේ හැකියාව තියෙනවා නම් අහන් ඉන්න මොහොතේ මේකයි සත්‍යම කියන දේ මනසෙ උපදින එක නවත්තන්න බැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තේමයි අදත් තේමයි. එනවල ඉහළ මාර්ගඵල වෙනුවෙන් සමාධිය කියන දේ පවත්ගෙන යාම දියුණු කිරීම කියන දේ බුදුරජාණන් වහන්සේ අවශ්‍ය අවශ්‍යමයි කියලා මතක් කරන හේතුව ඊළඟට දැන් පාර හොයාගන්න නෙවෙයි තියෙන්නේ. දැන් පාර හොයාගන්න එක නෙමෙයි කලේ. ඊළඟට තියෙන්නේ මොකද්ද? ඒ හොයාගත්ත මාර්ගයේ ගමන් කරන්න. එතකොට දැන් හොයාගත්ත මාර්ගයෙන් තේරුණා අත්හර ගන්න තියෙන්නේ මොනවාද? අපි ප්‍රේමනාපයි තපයි වටිනවා කියලා පිළිගත්ත හැඟීම් ටික තමයි අතහරින්න තියෙන්නේ. ඒ වෙයින් නිදහස් වෙන්න තියෙන රාගය කුසලයේ ලෝභයේ කෙලින්ම මේක අවසන් කරන්න තියෙන. සකදාගාමි අනාගාමි කියන්නේ මග හොයෝ ඉන්න වැඩක්ද? දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා බුදුවරු දැනගත්තා වූ සත්‍ය ස්වභාවය මොකද්ද කියලා තවත් හොයන එකක් නෙමෙයි. හොයාගත්ත දේ පරිහරණය කරමින් යන්න පුළුවන්. හැබැයි ඒ පරිහරණය කරන්න නම් ඒ මොහොතේ රාගයට නැඹුරු වෙච්ච හිත නේද ඔයගොල්ලෝ අහලාදී යම් වෙලාවක මනස කාමය රාගය කියන තරමුණෙන් දැස්සනම් ප්‍රඥාවෙන් අතහැරිලා අඳ වෙනවායි කියන කාරණාව පුදුරු කියන අහලා වෙනවද? භික්ෂුන් වහන්සේ නමක් විදර්ශනා මේ සම්මාදිට්ඨිය දැනගෙන උන්වහන්සේ සොහොනට යන්නේ භාවනා කරන්න. අසුබ අරමුණක් ගන්න කුණු වෙච්ච මලමිනියක් ස්වභාවය අරගෙන මේ ශරීරයටත් බාහිර ශරීරවලටත් තියෙන ඇල්ම මේ හිතේ රාගය කාන්තා ශරීරයට කියලා තියෙන ඇල්ම අවුරුදු ගාන තිස්සේ නැවත නැවත එකවතාවක් බලලා දැකලා හිතලා නෙවෙයි. එකයි මං කිව්වේ මේක ස්ථිර වෙලා තියෙන වාර දහස් ගාන. අපි හිතුවට මේක හැංගීමක් කියලා නෑ. කිහිල් කඳක් උපමා කළා කිව්වේ පට්ට ගොඩක්. ඉතින් උන්වහන්සේ දර්ශනය හොඳට දැනගෙන හොඳට භාවනා කරන්න උත්සාහවත් වෙමින් ඉඳලා උන්වහන්සේ යනවා සෝහනට ගිහිල්ලා යනකොට දවස් ගානක් මරණයට පත් වෙලා දාලා තිබුණු කාන්තාව මලසිරුරක් දකින්නද කියනවා තම තැනින්ම පණුව විසිරෙනවලු එළියට නාහයේ ඇස් සම්වලින් එළියට එනවලු. ඒ වගේ ඉතාම ලාමක පාපි මලමිනිය අත්දැක්කහම කෙනෙකුට ඇතිවෙන්නේ අප්‍රසන්න බව. මට ඇති වුණේ ඊට වඩා හාත්පසින් වෙනස් තේරගතා කියලා බලන්නකො. මට රාගය මගේ හිත මට පාලනය කරගන්න බැරි වුණා. ස්පේන් නැති කෙනෙක් ඉදිරියේ අප්‍රසන්න දෙයක් තියෙනවා කියලා තේරෙන්නේ නැතුව එතෙන්ට වෙලා ඉන්නවා අයින් වෙන්නේ බෑ. අන්දෙක් වගේ මම එතනටම වෙලා ඒ රාගය කියන හැඟීම් සිතුවිලි එක ස්වල්ප වෙලාවකම ඒ මට සිහිය එතුණු. එක් මොහොතකට එතනින් අයින් වෙලා මම එරමිනියව ගොතාගෙන වාඩි විනිශ්චය කරන්න පටන් ගත්තා. දැන් ඔන්න මේ රාගය කියන දේ අත්හැරෙන්න දිය යුතු නිමිති තොරතුරු ටික දැන් දෙනවා. රාගය ඉපදුනේ කොහොමද? සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාර. සුබ වශයෙන් අච්චර කුණු වෙලා තියෙන මලමිනියක් දැක්කහම උන්වහන්සේට සුබ කියන හැඟීම ආවා. කාන්තාව ප්‍රියමනාප කියලා පරණ නිමිති තොරතුරු ටිකක් එළියට ආවා. ඒක අනුව හිතුවේ ටික හැදුනා. ඒක දුරු කරන්න නම් කළ යුතු දේ අසුබ නිමිත්ත අයෝනිසෝ සයෝනිසෝ මනසිකාරය මෙහෙන් ඉදිරියට ගන්න. ඒකයි මේ දැන් ගියේ ඒ නිමිත්ත ගන්න. වැරදිලා ගත්තේ වැරදියේ. මලවිනිය කුණු වෙච්ච මලවිනිය දිහා බලාගෙන මේ ශරීරයේ මේ තරම් පිළිකුල් එකක් කියලා විමසලා බාහිර ශරීර වලට තියෙන ඉතින් උපදින වටිනාකම අත්හර ගන්න තමයි මේ බෙහෙත දෙන්න ගියේ. වැරදිලා ගත්ත අර ඒකනේ දැන් මේ දුරු කරන්න තියෙන දර්ශනය ලැබුණු පමණින් මේක දුරු වෙන්නේ නැහැ. දුරු කරන්න තියෙන ක්‍රමේ අඳුනගත්. දැන් වැඩ තියෙනවා. තේරුණා. ඊට පස්සේ උන්වහන්සේ වැඩේ පටන් ගන්නවා. චිත්ත සමාධිය ඇති වෙනකන් මෙන්න පටන් ගන්නවා. මලමිනියේ තියෙන තැන ඉඳන් මහ පොළොවට සමාන වෙන තැනකන් හිත හිත සංසන්දනය කරනවා. මගේ ශරීරයත් එහෙමයි, බාහිර ශරීරත් එහෙමයි. වටිනාකම් දෙන්න නම් පුළුවන්කමක් නැහැ. මේ විදියට බලන්න බලන්න විමසන්න විමසන්න මොකද්ද වෙන්නේ? හිත සමාධිය ඇති වෙන අකුසලයෙන් හිත නිදහස් වෙනවා. මෙතෙන්ට ඇවිල්ලා මෙච්චර වෙලා විමසුවා ශරීරයේ රූපය කියලා ගත්ත මොනා හරි තියෙනවා නම් ඒ මොනාද? රූපේ කියලා සංඥාවක් නේද? ශරීරයේ කය කියන සංඥාවක්, කාය සංකාරයක්. වෙන මොකුත් නැවේ. එහෙනම් මේක අවිද්‍යාව හේතුවෙ. එහෙනම් සත්‍යම ස්වභාවයට අනුව තවදුරටත් කයක් තමා බාහිරයි මුකුත් පණවන්න. දැන් ඒ වෙලාවේ ඒ සමාධිය වද නිසා ඇති වෙලා තියෙන සැහැල්ලුව සැපේ සතුට මොකද්ද මේ? වේදනාව. දැන් විදර්ශනා කරනවා හරි ලස්සනට. දැන් තමයි ස්කන්ධයන්ගේ උදේවැය බලන්නේ. මෙන්න මෙතනින් හම්බෙනවා ලස්සනට. පුද්ගලයෝ සත්‍යෝ බහැලා නැහැ, රාග බහැලා නැහැ, තමන් බාහිරයි කියලා බහැලා නැහැ. හරියටම හම්බෙනවා මොනවාද? ස්කන්ධ. මේ මොකද්ද තියෙන්නේ? රූපය කියලා හැඟීම. දැන් ඉස්සරලා ඇති වෙලා තිබුණේ රාගය කියන දේ ඇති වෙලා තියෙන්නේ කාන්තාවක් ගැන, පිරිමියෙක් ගැන කියලා ආපු නිමිත්ත පුද්ගල භාවයට බැහැගත් එකක්. ඒකයි ඉස්සෙල්ලා අකුසලයෙන් නිදහස් කරගන්නවා කොතනද? එන්න සමාධිය කියන තැනට, නීවරණය කියන ඒ අත්තරුණු තැනට. ඒකටයි සතිපට්ඨානය කියලා අපට කොටස තියෙන්නේ ඕකට. ඒක පරිහරණය කිරීමෙන් භාවනාව කියන කොටස දෙවෙනි පියවරේ තියෙනවා. සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී කියන කොටස. එතනදී සම්මාදිට්ඨිය විදර්ශනාව පරිහරණය. සමාධිය ඒ විමසීම මත තියෙන මොහොත. හිතන්නකො, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ වායාම සති සමාධි පරිපූර්ණ වෙන්න ඕන තැනක් නේද? එම නේද? ඊළඟට වාචා කම්මන්ත ආජීව යෙදিলা තියෙන තැනක් නේද? සම්මා කියපු මට්ටමට. ඒ මට්ටමට නේද සම්මා දිට්ඨියම විමසීම සම්මා සංකප්පය කියන කාරණාව යෙදিলা තියෙනවා කියුවේ. එහෙනම් ඒ විමසීම කියන කාරණාව යෙදিলা තියෙන වෙලාවේ නීවරණයන්ගෙන් තොර මට්ටමක් තමයි යෙදලා තියෙන්නේ. එතකොට මේක අහන්නව පවත්තන් යන්න තමයි අර සමාධිය කියන දෙයට නැවත නැවත යොමු වෙන්න කියලා කියන්නේ. ඉතින් ඒක අහංග වේ මට්ටමට ගන්න බැරි වෙන නිසා තමයි සකදාගාමි ශ්‍රාවකයන් අටිත්ත සමුප්පාද ක්‍රියාවලියට සායිති. ඒ රාග සහිතව හැඟීම් හිතුවිලි යදෙන වෙලාවත් තරහම නාපකම් ගැටීම සහිතව හැඟීම් හෙත්තුදි හැදෙන වෙලාවත් තියෙන. ඉතින් ඒ හින්දා නැවත කාම භූමියට එන එක වෙනවා නේද? ඕ ඉතින් අනාගාමී කියන තැනට එනකොට සමාධිය පරිපූර්ණ. ඒ කියන්නේ ඒ හිතන කල්පනා කරන ක්‍රමය ඇතුලේ තවදුරටත් කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙක උපදින්නේ. ඒ නිසා කාම ලෝකයකට බහින්නේ නෑ. එතකොට නමුත් අනිත් නීවරණ ටික ඒ නිසා ආයෙත් තැනකට පටිසමුපාදයේ ක්‍රියාත්මකයි. ඒ විදර්ශනාවෙන් තොරව තමන්ට අහුවෙන්නේ නැති කොටසට මනස බැහැගන්න වෙලාවදී මේ කලින් කතා කළ හැම වෙලාවෙම තමන්ට කරන්න තියෙන වැඩේදී ඒ මට්ටමේදී තමන්ට ඒක පරිපූර්ණ වෙන තැන දක්වා තමන් ඒකට දුර්වල වෙන අවස්ථා ඕන තරම්. සකදාගාමී කියන්නේ රාග දේශයේ අඩු කිරීම කියන මට්ටමට එන්න විදර්ශනාව සමාධිය උපකාරී කරගෙන එන තැන. එහෙනම් එයා එතනදී දුර්වල වෙන්නෙම මොකටද? රාග දේශ කියන අරමුණ දෙකේදී තමයි එයා ප්‍රමාද. අනාගාමී ඵලය සාක්ෂාත් වීම දක්වා මෙයාට තියෙන අභියෝගය මොකක්ද? එයා දුර්වල වෙන තැන මොකක්ද? රාග දේශ. එතනින් එහාට නෑ. කවදාවත් නෑ ඒක. හැබැයි එතන එහාටත් එයාගේ දුර්වල තැනක් තියෙනවා මොනවාද? මාන උද්දච්ච. නේද? මෙන්න මේ ඇති වෙන සමාධියයි විශේෂ හැකියාවන් ප්‍රඥාව ආදිය ගැන එයාට ඇහැගන්න වටිනාකම එනවා. ඒක එයාගේ දුර්වලකම කියලා ඒකෙන් අඳුරාගන්න තියෙන තැන. එතනදී දුර්වල වෙන්නේ එතන. ඒක පරිපූර්ණ වුණාට පස්සේ කිව්වේ ආයෙ මෙයා ප්‍රමාදී නැහැ. රහතන්. කළ යුතු දෙයක් නෑ. දැන් අවසන් කරන්න මොකක් හරි වෙන රැවටෙන එතන පිටුරු වෙන්නේ. එහෙනම් හැම වෙලාවෙම මතක තියාගන්න අපිට ඒ කරන්න තියෙන වැඩේදී තමයි ඒ අදාළ කාරණාවටම තමයි අපේ දුර්වලකම තියෙන්නේ. ඒ නිසායි සිහිය පිටවන්න උත්සාහවත් වෙන්න තියෙන්නේ. වෑයම් කරන්න තියෙන්නේ. සද්දා ඕනේ. ඈ ඔක්කොම ඕනේ ඔය හින්. නේද? මාර්ගය හොයාගන්නත් එහෙමයි. එහෙමත් නෙවෙයි මම කොහොම කරාද මේ කරාද මේ දුක අවසන් වෙන්නේ කියලා එන ප්‍රශ්න ටික විසඳීමේ තැන දක්වා මේ නිවරදික්කම හොයාගන්නකොට ප්‍රශ්න තියෙන්නේ ඕකමනේ. ඕකෙන්ද මේක විසඳෙන්නේ? මේ ක්‍රමෙන් හරියයි. මේ ක්‍රමෙන් හරියයි. ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නේ ඒක. අනිත් ඒවා සහිතවම ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්න. ඒවා සංසිඳනවා පුතේ. නේද? ඉතින් ඒ හින්දා ඕගොල්ලොන්ට මට බුදුරජාණන් වහන්සේ නැවත නැවත කියන්නේ සම්මාදිට්ඨිය දන්න කෙනා සීලයෙන් අනුග්‍රහ කරන්න. නේද? ධර්ම දැනුමෙන් අනුග්‍රහ කරන්න, ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න, සමාධියෙන් අනුග්‍රහ කරන්න, විදර්ශනාවෙන් ඒ ඒ මොහොතට ඒ ඒ අවස්ථාවේදී විදර්ශනාවත් වෙදලා මෙන්න මේ කාරණාවෙන් අනුග්‍රහ කරන්න. සම්මාදිට්ඨිය දන්න කෙනාට මේ අනුග්‍රහ පහ කරනවා නම් එයා ඉහළ මාර්ගඵලවලට බොහොම ඉක්මනින් මාර්ගපත නෙමෙයි රාගදේශ අඩු වෙනා නැති වෙලා යන්නේ කොහොම යයි මාර්ගපත නම් හොයන්නේ බං. ඒත ඉක්මනින් සමාධිමත් කරගන්න නම් සමාධිය නැති වෙන දේවල් ඉක්මනටම හොයාගන්න ඕනේ. ඒකේ සමාධිය නැති කරලා දාන්න. හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම අපි කරන්න ඕන දෙයක් යමක් හොයනවා වගේම යම් ප්‍රතිඵලයක් ගන්න නොකල යුතු දේත් අපි අඳුනගන්න ඕනේ. කළ යුතු දේට කැමති වෙනවා වගේම නොකළ යුතු දේ මොකද්ද කියලා අඳුන ගන්න ඕනේ. ඔයගොල්ලෝ ඇපල් කියන කම්පැනි ගැන දන්නව නේද? ඔය ගොඩක් මේ වෙනකොට මොනවද තාක්ෂණික මෙවලම් හදන්නේ නේද? ඇපල් මේ කම්පැනිය බොහොම බැරෑරුම් මට්ටමට කඩා වැටිච්ච කාලයක් තිබුණා. ඉතින් මේක බිඳුවටම වැටෙයි කියලා ලෝකෙ පිරිස බලාපොරොත්තු වුණා. ඉතින් මේ කම්පැනි මේ ව්‍යාපාරයෙන් අයින් වෙලා හිටපු කෙනා ආයෙත් ව්‍යාපාරේ බාර ගන්න. එයා බාර ගන්නකොට ව්‍යාපාරයේ තිබිලා තියෙනවා නිෂ්පාදනය කරන භාණ්ඩ 360ක්. මෙයා ඉස්සරලාම කරලා තියෙන්නේ මේ ආයතනය ගොඩ ගන්න නම් කළ යුතු හා නොකළ යුතු දේවල් මොනවද කියලා ඉක්මනටම මෙයා තීරණයකට අවිල්ලා තියෙනවා. අනිත් සමාගම් ටික හදන හැම එකක්ම මේක ඇතුලේ දාගෙන හදන්න ගියොත් ඉතාම උසස් මට්ටමේ සමාජයකට ගත වෙන්න සුදුසු දෙයක් නිර්මාණය කරන්න බෑ. ඒ හින්දා අනිත් ඔක්කොම හදනවා කියලා සියල්ල අපි හදන්න ඕනේ නෑ කියලා ආයතනයට ලාභ යම් තාක් ලැබෙමින් තිබුණු දේවල් පවා මෙයා අවුරුද්දක් ඇතුළත භාණ්ඩ 15කට සීමා කරලා ඔක්කොම කපා හැරුවා. ඊට උපිරිස ඔළුවේ අත ගහගෙන තියෙනවා මේ මනුස්සයා මොකක්ද මේ කරන්නේ? මනුස්සයෝ අතරට අලුත් යම් දේවල් දෙන්න සැරසුම් කරනවා මිසක් තියෙන හදනේ වනවත්තලා හරිගෙන නෙවෙයි. හැබැයි ඒ හදන භාණ්ඩ 5 15 අතිශයින් අනිත් හැම දෙයක තැනකම තියෙන තාක්ෂණික මට්ටමට වඩා ඉහළ මට්ටමට කරන්න සැලසුම් කරනවා. අන්තිමේට පළවෙනි වතාවට iPhone හරි මොනා හරි කියලා ඒගොල්ලෝ දුන්නා. ඒ වෙනකොට ඒ ශේෂ්ත්‍රයේ නිෂ්පාදනය වුණු ඉහළම නිෂ්පාදිතය කරගෙන. එනකොට කඩාවැටෙන් වැටින් තිබිච්ච එක. හරිද? ඒ වගේම අපිට ඉක්මනටම සමාධිය උපදව ගන්න ඕන නම් සමාධිය කියන දේ නැති වෙලා යන්නේ මොන වයින්ද කියලා ඉස්සරලාම බලන්න. පළවෙනි එක තමයි ආමය සාමච්ඡන්දය නේද? අපිට රූප ශබ්ද වලට සංග රස පහත වලට අපි ඇහැකරන ආසය දිව ශරීරයෙන් විඳිනවා ඒ වයින් සතුට ඇති වෙනවා කියලා හිතන් ඉන්න ඒ හිතුවිලි ටික නිසයි හිතේ සංසුන්කමක් සම්පත්කමක් සතුටක් නිවැරදිව උපදින්නේ නැත්තේ. දැවිල්ල කොහෙසක් පීඩාවක් උපදින්. එහෙනම් මේක අඳුන ගන්න ඕනේ. යම් කෙනෙක් ඉක්මනට මේක නවත්ත ගන්නවා නම් ඉක්මනට සමාධිය හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපි ගනුදෙනු කරනකොට ඒ වෙලාවට වටපිටාවක ඉන්න පිරිස ගැන පාරේ යනකොටයි ප්‍රවෘත්ති පත්‍ර බලනකොටයි නේද මොනා හරි තොරතුරු ලැබෙනකොටයි හැම වෙලාවකම අපට අනුන්ගේ අඩුපාඩු වැරදි පෙන්නන සුට්ටක් හිතේ චූටි ගැටීමක් ඇති වෙනවා. පාරේ යනකොටත් හරියට යන්නේ නැහැ, දව හොඳ සිග්නල් දාලා වමට හැරෙව්වා කියලා ඔන්න ඔහොමම චුට්ටියට අපි එල්ලෙනවා. මෙන්න මේකට කියන්නේ ව්‍යාපාදයේ ගැටීම. ඕක චුට්ට 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 නැවත නැවත දවසේ වෙනකොට සමාධිය තමයි නැති වෙලා තියෙන්නේ. ගැටීම වෙහෙස තමයි තියෙන්නේ, ඉතුරු වෙලා තියෙන්නේ. ඕකත් හරියට කරා. හරිද? ප්‍රබලවම බලපාන්නේ ඔන්න ඔය දේ මූලික මට්ටම. හරි? එතකොට ඔය දේ ප්‍රබලවම අත්හර ගන්න පුළුවන්කම තිබුණොත් ඊළඟ ප්‍රශ්නේ දැන් කළ යුතු දේ. හරිද? කුසල සහගත අරමුණු වල පුළුවන් තරම් මනස පවත්තන් උත්සාහවත්ද? තමන් දන් දෙන්න සරසුම් කරන ඒවා, දුන්නු දානයන් ගැන නැවත නැවත සිහිපත් කරලා හිත සතුට කරගන්න විදිය, තමන් සිල්වත් වෙන්න කැමැත්තෙන් තමන්ට ආරක්ෂා කරගන්න බැරුව ඉන්න සීලයක් තියෙනවා නම් ඒක තමන් ආරක්ෂා කරගන්න අද ඉඳන් උත්සාහවත් වෙන්න උනන්දු වෙන්න කැමැත්ත ඇති කරගත්ත බවේ ඉඳන් ඒ ගැන හිතුවිලි තමන් සීලය ආරක්ෂා කරගන්නවා කරගෙන කෙනෙක් නම් ඒ සීලය ආරක්ෂා කරන එකෙන් තමන්ට ලැබිලා තියෙන යහපත සැපේ වටිනාකම ගැන මේ සුපිරි පුතත් ගන්න පටන් ගන්න. හරිද? තව තවත් එයා හිතන බලනවා රාගයට හිත බහගන්න ප්‍රියමනාප විදියට මේ ශරීර ගැන රූප ගැන අදහස් ගත්තොත්. හැබැයි ඇත්තටම මේ ශරීරයේ තියෙන හැම ප්‍රියමනාප ස්වභාවයක්ද? එතකොට ඔන්න එයා විමසලා බලනවා බුදුරජාණන් වහන්සේ කියනවා නොයෙක් අපිරිසුදු ප්‍රියමනාප නැති කොටස් ටිකක් තියෙනවා. නේද? මල්ලක තියෙන දේවල් ඇස්තති පුරුෂයෙක් වෙන් කරලා බලනවා වගේ මේ ශරීරය ගැන විනිශ්චය කරලා බලනවා. මේ ශරීරයේ තියෙන පිටසෙම සරව නේද? ලේ දහඩිය කෙස්ලොම් මේ පොතු අම මේ ඔක්කොම පිළිකුල් සහගත දුගඳ ප්‍රියමනාප නෑ. එහෙම හිතන්න පටන් ගන්න. සමාධියක් ගැන හිතන්නවත් එපා. ඔය ටික හිතන්නවා. ඊළඟට අපිට ලෝකයට කළ හැකි උපකාර නේද? ලෝකයේ දුකටපත් නොවී ඉන්න අපි කියන කරන දේ යම් විදියකට හේතු වෙනවා නම් ඒ විදියට කියන්න කරන්න හිතන්න උත්සාහවත් වෙන එක. ඊළඟට ටූටි උපකාරයක් හරි ලෝකයෙන් වෙන කෙනෙක්ෙන් ලැබෙනවා නම් නේද? ඔම සතුට වෙනවා. පිටිපස්සෙන් එන වාහනේ යාට හදිස්සි වෙලා ඉස්තර කරන්න මාව ඕන් එක දිගට ගහනවා. මට හේන් දෙනවා මේ යකාට මොකද මේ වෙලා තියෙන්නේ? අපි ඉක්මනට මේක වෙනස් කරගන්නවා. මේ මනුස්සයා හොන් ගහලා සද්ද කරන විතරයි කරේ වාහනේ තාම හැප්පුවේ නෑනේ. හොඳ මනුස්සයෙක්. මේ සුණාපරන්තර ගිහ පුන්නහාමුදුරුව එහෙම නේද හිතනවා කිව්වේ. දැන් අතට මිනිස්සු ගැහුවේ නෑනේ. ඉතින් අපිටත් ඒක පාවිච්චි කරන්න තියෙන්නේ. මේ තමයි ද්වේෂ නැතු වෙන්නේ කොහොමද? ඔන්න ඔය ටිකට අපි හිතන්න පුරුදු වුණා නම් පුතේ ඕගොල්ලෝ සමාධිය ගැන හිතන්නත් එපා. ඉඳගෙන හිටගෙන යන එන වෙලාවේ සමාධිය තමයි හිතේ ඇහැල්ලුව සතුට වේගය දහස. ඔන්නෝ ටික උපදව ගන්න විදිය කියා දෙන්න තමයි දැන් මේ මාසේ 24 වෙනිදා ඉඳන් අපි භාවනාවට තරණා දාලා තියෙන්නේ දාගෙන තියෙන්නේ නේද? හැබැයි මතක තියාගන්න අඩුම 10 දිනක් හරි නේවාසික නවතින පිරිසක් ඉන්නවනම් විතරයි මේ වැඩසටහන මම කරන්නේ. නැත්තම් මම ඒක කරන්නේ නැහැ. ඇවිල්ලා ආපහු හවස ගෙදර ගිහිල්ලා ආයෙත් ඊළඟ දවසේ ඇවිල්ලා ආයෙත් ගෙදර ගිහිල්ලා එනවනම් මම මහන්සි වෙන එකේ ඕගොල්ලොත් අත්දැකීම් ලැබෙනවා කියන එක වෙන්නේ. ඒ නිසා නම් ලිස්ට් එකක් අරන් බලන්න 10 දෙනෙක් හරි ඉන්නවනම් විතරයි. හේතුව ඔක්කොම අත්හරින්නේ ලෑස්ති වෙන්නේ නිවන් දකින්න. එහෙනම් ජීවිතේට දවස් පහක් අත්හැරගන්න බැයි නම් ඔයගොල්ලෝ නිවන්ට කැමති නෑ. එච්චරමයි මම තේරෙන්නේ. නේද? ඒ නිසා ඔයගොල්ලෝ 10 දිනක්ගේ හරි කණ්ඩායමක් එකතු වුණොත් අපි ඒ වැඩසටහන කරනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේට කරගෙන යන වැඩේට කාලය ඕන වෙනවා. නොවේ නියන්නේ නේද? අපි 28 වෙනකම් වැඩසටහන තියෙනවා. හොඳයි.